මිලාන්ට ඩී වීරසිංහ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ස්තුතියි මූලාරසර මන්ත්‍රීතුමනි. මට අද තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ රැසිසේ යටතේ කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ රටේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත්. මේ රටේ තරුණයන්ගේ වගකීම, ඒ තරුණයන්ගේ අනාගතය ගොඩනැගීමට ඒ තරුණයෙක් විදියට, ක්‍රීඩකයෙක් විදියට ඒ අමාත්‍යාංශය නාමල් රාජපක්ෂ අමාත්‍යතුමාට බාර දීමත්, ඒ වගේම නාමල් රාජපක්ෂ අමාත්‍යතුමාට ලොකු ශක්තියක් දෙන අපේ රාජ්‍ය අමාත්‍යතුමා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පාසුකම් අමාත්‍යතුමා, තේනුක විධානගමින් මැතිතුමා, ඒ තරුණයන් දෙදෙනෙකුට මේ රටේ තරුණයන්ගේ අනාගතය ගොඩනැගීමේ බාරදුර කාර්ය බාර දීම පිළිබඳව මම ඔවුන් දෙපළට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ක්‍රීඩා අමාත්‍යාංශයේ විදියට අපි අද ගත්තම අපිට අද නාමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල වෙන්නේ අපි දන්නවා කොළඹ ඉන්න තරුණයාට තරුණියට තියෙන පහසුකම් අවස්ථා අද ගමේ තරුණයාට ලැබිලා නැහැ. ඒක නිසා අද එතුමාගේ වැඩපිළිවෙලේ මූලික ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ ඉන්න තරුණයාට තරුණයන්ට තියෙන අවස්ථාවන් අපි වැත්තොත් ක්‍රීඩාව පැත්තෙන්, ඒ වගේම අධ්‍යාපනය පැත්තෙන්, වෘත්තිය පැත්තෙන් ඒ කොළඹ නගරේ ඉන්න තරුණයාට තරුණියට තියෙන අවස්ථාව අද ගමේ තරුණයාට තරුණියට නැහැ. ඒක නිසා මේ එතුමාගේ වැඩපිළිවෙල මූලික ඉලක්ක වෙලා තියෙන්නේ ගමත් නගරයත් යා කරමින් මේ හැමෝටම මේ සම අවස්ථාව ලබා ගන්න දෙන අවස්ථාව. අපි දන්නවා මීට කලින් කතා කරපු බොහෝ දෙනෙක් කිව්වා අපේ අතින් අද තරුණයගේ වගකීම ගිලිහිලා තියෙනවා කියලා. අපිට මතකයි 2015 අපි 2009 යුද්ධය අවසන් කරලා මේ රටේ තරුණ තරුණයට නිදහසේ අධ්‍යාපනය ලබන්න, වෘත්තිය පුහුණුව ලබන්න, රැකියාවක් කරන්න මේ රටේ හැම තරුණ තරුණියෙකුට ජාති ભેදයක් නැතුව අවස්ථාව දීලා තිබුණා. හැබැයි 2015 පත්වෙච්ච ආණ්ඩුවේ එදා මේ රටේ තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් දීලා තිබුණා. අපි දැක්ක කාර්වල සිහිනයක් දුන්නා, ඒ වගේම විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් ලබා දීලා එදා ඒ තරුණ තරුණිය රවට්ටලා ඒ මැතිවරණය වුන් ජයග්‍රහණය කරන්න පටන් ගත්තා. හැබැයි 2015 අපිට අහිමිවීම ගොඩක් තිබුණා. අපේ ඉගෙනගත් උපාධිධාරී අපේ නංගිට මල්ලිට එදා 2015 පස්සේ රස්සාව ලැබුණේ නැහැ. ඒ වගේම ගමේ හිටිය තරුණ තරුණයා බැංකුවලට ණය වෙලා ණය ටික ගෙවා ගන්න විදිහක් තිබුණේ නැහැ. ඒ වගේම කාර් එකක් ගන්න සීනෙන් හිටපු තරුණයාට අඩුම මෝටර් සයිකලයක් ගන්න පුළුවන් ආර්ථිකයක් එදා ගමේ නිර්මාණය වුණේ නැහැ. ඒ වගේම ගමේ හිටපු තරුණ තරුණියට නිවසක් හදා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක නිසා අද අපි නගරේ ඉන්න තරුණ තරුණියන් තිබෙන අවස්ථාවන් පහසුකම් ගමේ ඉන්න නංගිර මල්ලිටේ තියෙන පහසුකම් වල දුරස්ථභාවය අඩු කරලා ඒ ඇයිට ඒකේ තියෙන දුර නැති කරලා ඒ ගමේ ඉන්න නංගිර මල්ලිට සහෝදරයා සහෝදරියට ඒ අවස්ථාව ලබා දෙන්න තමයි නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා මේ තරුණ අමාත්‍යාංශය විදිහට කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම තරුණ ක්‍රීඩා අමාත්‍යාංශයේ තරුණාංශය වෙනුවෙන් රටේ අධ්‍යාපන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පෙරදැක්මට තරුණ සහභාගිත්වයේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම, ආර්ථික ශේෂ්ත්‍රය තුළ තරුණ ව්‍යවසායකයන්ට උපරිම අවස්ථාව සලසා දීම සඳහා අවශ්‍ය දිර්ගැන්වීම් හා නව අවස්ථාවන් හඳුන්වා දීම සඳහා ක්‍රමෝපදයන් සැකසීම හා ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය පෞද්ගලික සහ විදේශ රැකියා අවස්ථාවන් සඳහා ගැලපෙන ශ්‍රී ලාංකික තරුණයන් නිවැරදිව හඳුවා ගැනීම පහසු කිරීම සඳහා තරුණ මානව සම්පත් දත්ත බැංකුවක් ආරම්භ කිරීම, ජාත්‍යන්තර ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාවන් සඳහා කුසලතා සංවර්ධනය පුළුල් කිරීම, ඒ වගේම ක්‍රීඩාංශය වෙනුවෙන් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය හා සංචාරක නාගරික ක්‍රියාකාරියම් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගෙන ක්‍රීඩා ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතය කිරීම, ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තුළ විවිධ කුසලතායන් පිළිබඳ ක්‍රීඩා සහභාගිත්වය ඇතිකර ජාත්‍යන්තර ක්‍රීඩක පරිසරයක් බිහි කිරීම, ක්‍රීඩා සමිති සංවිධා හා ව්‍යාපාරික ප්‍රජා තුළින් තරගාවලි සඳහා දිරිගැන්වීම, සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නැංවීම සඳහා ශාරීරික ව්‍යායාම කිරීම සඳහා අවශ්‍ය පහසුකම් දියුණු කිරීම සඳහා මාර්ග උපදේශ දිරිගැන්වීම ඇතුළු විශාල වැඩසටහන් ප්‍රමාණයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා අංශයේ දියුණු කිරීම වෙනුවෙන් අපි දන්නවා අද අපේ ඇමතුමා ආරම්භ කරලා තියෙනවා මේ රටේ ගම්වල ඉන්න තරුණ තරුණියන්ට ඇත්තරම කාය වර්ධන පුහුණු මධ්‍යස්ථරයට යන එක සීනියක් කියලා තියෙනවා. අපි සමහර මාධ්‍යෙන් දැකලා තියෙනවා, සමාජ මාධ්‍ය ශාලා හරහා දැකලා තියෙනවා සමහර තරුණයෝ වතුර පුරවපු කෑන් දෙකක් උස්සලා තමන්ගේ ශාරීරික ව්‍යායාම අවස්ථා ටික කරගන්නවා. හැබැයි ඒක හඳුනාගත්ත ගමේ ඉන්න තරුණ තරුණයන්ගේ ඒ අවශ්‍යතාවය හඳුනාගත්ත අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා අද හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම කාය වර්ධන පුහුණු මධ්‍යස්ථාන 1000ක් මේ රටේ 1000ක් හදලා හැම මේ 2021 වර්ෂයේ එකෙන් 400ක් හදන්න වැඩේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි නාමල් රාජපක්ෂ තරුණ ක්‍රීඩා ඇමතිවරයා විදියට එතුමා ක්‍රීඩාව ගොඩනගන්න අපි දන්නවා පහුගිය කාලේ සුසන්තිකා හැදුනේ හම්බෙන්
දමයා දර්ශා දර්ශා ගොඩනැගුණේ හම්බෙන් සුගත් තිලකරත්න ගොඩනැගුණේ හම්බෙන් හැබැයි ක්‍රමානුකූලව පුහුණුවක් කරලා නෙවෙයි ඒක නිසා අද ක්‍රීඩා අමාත්‍යතුමා විදියට මේ රටේ ක්‍රීඩා පාසල් 25 තුල ක්‍රීඩා මේ ගමේ ඊළඟ ක්‍රීඩා තරු ටික හදාගන්න අවස්ථාව අද ඔහු ආරම්භ කරලා තියෙනවා ක්‍රීඩා පාසල් 25 සංවර්ධනය කරලා ඒකේ මූලික අඩිතාලමක් විදියට ක්‍රීඩා පාසල් 10ක් මේ රටේ හදන්න අද ආරම්භ කරලා තියෙනවා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මන් නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ DS සේනායක ජාතික පාසලත් ඒකට ඇතුළත් කිරීම තිබීම පිළිබඳව මම එතුමාට මූලික වදියට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම පළාත් මට්ටමින් ඊළඟට අපේ යන ජාත්‍යන්තරයට යන්න ඉන්න මළල ක්‍රීඩාවේ නියුතු දක්ෂ තරුණ තරුණියන්ට ඒ පුහුණුවීම් කරන්න පළාත් මට්ටමින් ඒ පළාත් කෘතිම ධාවනපත ඇතුළු ක්‍රීඩා මධ්‍යස්ථාන දියුණු කිරීම ආරම්භ කරලා තියෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ බෝගම්බරත් කුරුණෑගල මාලිගා පිටියත් කොළඹ ටොරින්ටන් යාබඩේ දොරේඅප්පා හෝමාගම දියත යන ක්‍රීඩාංගණ මීටර් 400 කෘතිම ධාවන පතත් එක සංවර්ධනය කරන්න වැඩ කටයුතු කරලා තියෙනවා ඒක නිසා මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ වෙලාවේ අපි මේ වෙලාවේ දැන් කතා කරපු අපේ සමහර මන්ත්‍රීවරුන් කිව්වා අපි දැක්කා වුන් ප්‍රකාශ කරනවා මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් කියනවා අද යාබනේ තරුණ තරුණයාට ක්‍රීඩාව හදන්න කටයුතු කරලා නැහැ කියලා හැබැයි මන්ත්‍රීතුමාට මතක් කරන්න ඕන ඒ ක්‍රීඩා පාසල් 10 හදනකොට අද නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා යාපනේ ඒ යාපනේ දිස්ත්‍රික්කයේ නියෝජනය වෙන විදිහට විශේෂයෙන්ම නම් කරලා තියෙනවා මන්නාරම මුරුක්කන් මධ්‍යම මහාවිද්‍යාලයත් ඒ වගේම ත්‍රිකුණාමල විද්‍යාලයත් යාපනේ මධ්‍යම මහාවිද්‍යාලය ඇතුළත් කරලා තියෙනවා ඒ වගේම ඔහුට මේ ක්‍රීඩාව ගොඩනගාගෙන ජාතිය ආගම භේදයේ කිසිවක් සලකන්නේ නැතුව මේ රටේ සැබෑ දක්ෂයා හඳුනා ගන්න කටයුතු කරලා තියෙනවා ඒක නිසා අද අපිට විශේෂයෙන්ම මම කාල සීමා
කාලය අවසන් නිසා
තව එක විනාඩියක් දෙන්න කරු මන්ත්‍රීතුමනි මම මතක් කරන්න ඕන මේ අය කිව්වා අද මීට කලින් කතා කරපු අපේ තුසාර ඉඳුරිල් මන්ත්‍රීතුමා මෙතන නැහැ එතුමා මෙතන ප්‍රකාශ කරා LPL තරංගාවලිය පිළිබඳව ඒකේ තියෙන අඩුපාඩු ගැන කතා කරා හැබැයි වුන් ඒකේ තියෙන අඩුපාඩු ගැන කතා කරන එක විදිහ නෙවෙයි රටක් විදිහට අපි ක්‍රීඩාව ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන කතා කරාම වැදගත් එතුණා අපි දන්නවා රැපිඩ් ඇන්ටිජන් එක බොන්ඩෝන කියපු එතුමා මනස විකෘති කරගෙනද කියලා මේ කතාව මෙතන කිව්වේ කියලා අපි අහන්න කැමති ඒක නිසා කුහක නොවි අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ක්‍රීඩාව ගොඩනගලා අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා තරු මේ ශ්‍රී ලංකා භූමිය තුළ නිර්මාණය කරගන්න අපි සියලු දෙනාම එකතුලා වැඩ කටයුතු කරොත් අපිට ඒක කරන්න පුළුවන් ඔහු තව කවර රැකියා ලක්ෂයක් දෙනවා කියලා
අවසන් කරන්න වෙලාව බොහොම
මට පොඩි තප්පරයක් දෙනවා රැකියා ලක්ෂය ගැන ඔහු චෝදනා කෙල්ල කරා හැබැයි මේ රටේ තරුණ තරුණියන්ට කවදාකවත් රාජ්‍ය සේවයට එකතු වෙන්න බැරි අස 6.2ක් නැති අවම සුසුකම 6.2ක් බලන මේ රටේ රාජ්‍ය සේවයට එකතු වෙන්න තියෙන අවස්ථාවක් නැති තරුණ තරුණියන්ට ඒ අවස්ථාව දුන්නේ අපි ඒක දේශපාලනේ බලලා නෙවෙයි ඒක නිසා කුහකකම නැති කරලා මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනගන්න අපි හැමෝම එකතු වෙන්න ඒකට මේ රටේ තරුණ ක්‍රීඩා අමාත්‍යවරයා විදියට නාමල් රාජපක්ෂ අමාත්‍යවයි කකුලෙන් අදින්න නැතුව අපි එක්කොත් එකතුලා සහයෝගය දෙන්න කියලා යෝජනා කරමින්
මම නේන බොහොම ස්තුතියි ජේසි අලුවතෝල මන්තුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක් දෙනවා
මුලස්සුන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දිනේ ඉතාමත් වැදගත් අමාත්‍යංශ ගණනාවක් විශේෂයෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ජල සම්පාදන අමාත්‍යංශයේ විදුලි බල අමාත්‍යංශයේ බල ශක්ති විශේෂයෙන්ම කාල වේලාව අනුව මම මුලින්ම කතා කරන්න කැමති බල ශක්ති අමාත්‍යංශය යටතේ තෙල් එහෙම නැත්නම් අපේ රටේ ජනතාව නිරන්තරයෙන්ම පාවිච්චි කරන ඉන්ධන සම්බන්ධයෙන් මුලින්ම කියන්න ඕනි ඉන්ධන සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි කනගාටු වෙනවා අපිට පෞගේ කාලයේ විශාල වශයෙන් චෝදනා කරා මේ මිල සූත්‍රය සම්බන්ධයෙන් මිල සූත්‍රය සම්බන්ධයෙන් චෝදනා කරපු උදවිය අද ආණ්ඩුව බාර අරන් තියෙනවා අද මේ වෙනකොට මිල සූත්‍රය තිබුණා නම් ඒකේ වාසිය කාටද යන්නේ ජනතාවට අපි දැනගන්න කැමති ඇමෙත්තුමාගේ මිල සූත්‍රය තිබුණා නම් අද මිල ඩීසල් ලීටරයක් කීයද පෙට්‍රල් ලීටරයක් කීයද භූමි තෙල් ලීටරයක් කීයද ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙන මිල විශේෂයෙන්ම අපි දැක්කා දීර්ඝ කාලයක් 2010 වෙනකොට යුද්ධය අවසන් වෙලා 2015 අපි රජේ බාර ගන්නකම් රටේ ජනතාවට මේ ඉන්ධන වල සහනයක් ලබා දෙන්න එවකට තිබුණු රජයට බැරි වුණා. ඒ වෙලාවේ නොයෙකුත් ආකාරයෙන් රටේ ජනතාව අපි දැක්ක අවාසනාවන්ත විදිහට අපේ පළාතේ වයඹ පළාතේම හලාවත ඇන්තනීලා මේ ඉන්ද්‍රනි මිල වැඩි කියලා පාරට වැස්සාම වෙඩි තියලා ඝාතනය කරා. එහෙම කාලයක් අපිට තිබුණා. ඒ වගේම ඊට පස්සේ ඉන්ද්‍රනි මිල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් දුන්නා. අග්‍ර විනිශ්චකාරතුමත් එක්ක එකතු වෙලා විනිශ්චකාරතුමල්ලා 2015ට ඉස්සල්ලා මොකද ශ්‍රේෂ්ඨාධිකරණෙන් කිව්වේ? ලෝකවලඳිමේ පොලේ මිල අනුව මෙන්න මේ මිල ගණන් වලට ජනතාවට මේ ඉන්ධන මිල ලබා දෙන්න කියලා. නමුත් ඒවකට රජයට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඉතින් ඒ වගේම අද අපි 2015 වලේට වත් වුණාට පස්සේ අපිට බලුවන් වුණා කෙටි කාලයක් තුල විශාල වශයෙන් ජනතාවට ඉන්ධන සහනයක් ලබා දෙන්න අවුරුදු ගණනාවක්. වර්තමානයේ ඒ කියන්නේ අපේ කාල සීමා අවසන් වෙනකොටත් 2015ට පෙර තිබුණාට වැඩිය අඩුවෙන් තමයි අපිට පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ලබා දීමේ හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේම ඊට පස්සේ මිල සූත්‍රය හරහා ලෝකවලඳ පොලේ මිල එහා මෙහා වෙනවා එක්ක අපි හදපු ඒ වැඩපිළිවෙලත් එක්ක විශාල චෝදනා ගණනාවක් ආව. මොකද මේ පහුගිය කාලෙදී ලෝකවලඳ පොලේ මිල වැඩි වෙනවත් එක්කම ඉන්ධන මිල යම් ප්‍රමාණයක් වැඩි වුණා. ඒ කාල සීමාව විවේචනයේ ලක් වුණා. නමුත් අද වෙනකොට මේ රජයේ පත්විලා ජනාධිපතිරා පත්විලා දැන් අවුරුද්දක් අවසන් වුණා. මම දැක්කා මේ සම්බන්ධව ඉන්න අපේ ගම්මන්බිලා ඇමතිතුමා කියලා තිබ්බා ඊයේ පෙරේදාත් අපි ඉන්ධන මිල වෙනස් කරන්න කැමති නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මම දැක්කා අද මාධ්‍යයේ තියෙන පත්‍රවල තියෙනවා. ඒවන ඔබතුමාලාට හැකියාව ලැබිලා නැහැ අද මේ වෙනකන් ලෝකවලඳ පොලේ මිලත් එක්ක ඒ වාසිය රටේ ජනතාවට දෙන්න. ඒක පිළිගන්න ඕනේ. ඒවන තමුන්නාන්සලා ඒක ඒ වගේම මේ ඉන්ධන සංස්ථාව ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම තෙල් පිරිපහදු කඩයිතු අවුරුදු 20ක් තමුන්නාන්සලක රජයේ තිබුණා. ජනාධිපතිවරු හිටිය අගමැතිවරු හිටිය බලයේ හිටිය 94න් පස්සේ කෙටි කාලයක් තමයි අපිට බලයේ තිබුණේ. මේ අවුරුදු 20 ඇතුළත මොනවද මේ සඳහා ක්‍රියාත්මක කරලා තියෙන්නේ? විශේෂයෙන් තෙල් අපේ රටේ සෑම කෙනාම පරිභෝජනයට ගන්න, එහෙම නැත්නම් අපි පාවිච්චි කරන දේක්. එදා ඩඩ්ලි සේනනායක මැතිතුමා 69 දී මේක ආරම්භ කරලා බැරල් 38,000ක් නිෂ්පාදනයක් ආරම්භ කරා. ඊට පස්සේ 79 දී ජයජාදන රජයේ කාලෙදී මේක 50,000 දක්වා වැඩි කරා බැරල් ප්‍රමාණය නිෂ්පාදනය. ඊට පස්සේ අවුරුදු ගණනාවක් විශේෂයෙන්ම ආර් ප්‍රේමදාස මැතිතුමා කාලේ එතුමා ක්‍රූඩ් ඩිස්ටිල් යුනිට් එකක් ඇති කරා. ඒක තුලින් අපිට විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම 2003 දී තවදුරටත් මේක දිනු කරා. නමුත් අපි අහනවා තමුන්නාන්සේලාගෙන් දීර්ඝ කාලයක් බලයේ ඉඳලා විශේෂයෙන්ම පහුගිය කාලේ 2015 2019 දක්වා වරායේ සිට කොළොන්නාව දක්වා ඒ තෙල් නල පද්ධතිය අපි සකස් කරා. විශේෂයෙන්ම දේශීය ඉංජිනේරුවන් එක්ක මේක චීන සමාගමට දෙන්න නියමිලා තිබුණත් 2015 පෙර අපි ඒක වෙනස් කරලා මිලියන 1000ක් විතර වියදම් කරන්න තිබුණ එක මිලියන 350කින් නිම කරලා අද පහුගිය කාලෙත් ඒක ඉතාමත් ඉහළ මට්ටමකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. එහෙමනම් විශේෂයෙන්ම වසර 20ක් වැනි කාලයක් පාලනය කරලා මේ ශේෂ්ත්‍රයට තෙල් සංස්ථාව එවැගේම අද මේ වෙනකොට ඉතාමත් අමාරු තැනකට මේක පත් වෙලා තියෙනවා. මොකද හෙජින් වැනි ගනුදෙනු ගණනාවක් පහුගිය කාලේ සිදු වුණා 2015ට පෙර. ඒ තුල විශාල පාඩුවක් මේ තෙල් සංස්ථාවට ඒ පාඩුව විඳ දරා ගන්න සිද්ධ වෙලා තියෙනවා. අන්තිමට ඒ සියලු පාඩුව අද විඳින්න වෙලා තියෙන්නේ ජනතාවට. ඉතින් ඒ නිසා අපි අහන්න කැමතියි. ඒ වගේම මේ වෙනකොට CPSTL ආයතනයත් CPC ආයතනය මේ දෙකම පාඩු ලබන ආයතන බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ගරු ඇමතිතුමාගේ විමසන්න කැමති මේ වෙනකොට ජනාධිපතිතුමාගේ පරමාර්ථ වෙලා තියෙන්නේ එතුමා ජාතිය අමතලා කතා කරා මේ නාස්‍ය දූෂණය අපි අඩු කරනවා කියලා. දැන් මේ ආයතන දෙක CPSTL ආයතනයත් CPC ආයතනයත් මේ දෙකම අධ්‍යක්ෂක මණ්ඩලය සභාපතිතුමාලා ඇමතිතුමා මේ කට්ටියම ඉන්නවා පාලනය ගෙනියන්න. නමුත් ඔබතුමාලාගේ පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති නිලධාරීන් තමයි මේකේ වැඩ කටයුතු ගොඩක් කරන්නේ. වෘත්තීය සමිති තියෙනවනේ, අපි වෘත්තීය සමිති වෙනස් කරන්න කියනවා නෙමෙයි. නමුත් ඒ වෘත්තීය සමිති සඳහා දැන් ජනාධිපතිතුම මේ නාස්තිය දූෂණය නවත්තන්න කියද්දි ඔබතුමන්ලාගේ ආයතන වලට සම්බන්ධ මෙන්න මේ අංකදරන කැබ් රථ වාහන PH 2141 කැබ් රථේ PS 9260 ඒ වගේම PH 3385 PH 7530 KS 5256 මෙවැනි වාහන ගණනාවක් අද ආයතන ලෙස මේ වෘත්තීය සමිතිය හරහා පාවිච්චි කරමින් මේ පාඩු ලබන සස්සාවේ සේවකයන්ගේ වැටුප්පා පහුගිය කාලේ දවස් දෙක තුනක් ප්‍රමාදව ගෙවපු ආයතනේ නාස්ති කරන්න අද යොදාගෙන තියෙනවා. ඒ සඳහා අනිකුත් වෘත්තීය සමිති සියල්ලම විරෝධය පාලා තියෙනවා. ඒ වගේම තමුන්නාන්සේලගේම නායකතුමාගේ ප්‍රතිපත්තිය අර නාස්ති දූෂණය කියන එක පිටුපාලා මේ ආයතන දෙකම වැඩ කරන දැනට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අහනවා ඇමතිතුමාගෙන් මේ සඳහා ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොනවාද? ඒ වගේම නොයෙකුත් තනතුරු ඇති කරලා තමන්ට අවශ්‍ය හිතවත්කම් අනුව විශේෂයෙන්ම මාර්තු 2 ඉඳලා මහමැතිවරණයේ තිබුණු කාල සීමාව තුළ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 2ක් කාලයක්
තියෙනවා. නොයෙකුත් තනතුරු ඇති කරලා ඒවා සඳහා වැඩි පරිදි ලබා දෙන වැඩපිළිවෙලක් තුළ සේවකයන් අනිකුත් සේවකයන් කනස්සල්ල පළ කරමින් දේශපාලනීකරණයට ලක් කිරීම ගැන අපි කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු මෙත්තුමාට මෙන්න මේ ආයතන දෙක රටේ ජනතාව එදිනදා පාවිච්චි කරන මේ ඉන්ධන සම්බන්ධ විශාල කාර්යභාරයක් ඉටු කරන්න තියෙන ආයතන දෙකක්. ඒ නිසා පහුගිය කාල සීමාව තුළ තමුන්නාන්සේලා කාල සීමාව තුළ මේවා දිනු කරන්න මේවා ඉස්සරහට ගෙන වැඩ කටයුතු කරේ නැහැ වගේම ජනසාවට ඉන්ධන සහනයක් ලබා දෙන්න බැරි වීම තුළ වසරක් ගත වෙලත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අපි ඉන්ධන මිල අඩු කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කිරීමෙන් ජනතාවට තමුන්නාසල ලබා දුන්න මේ පොරොන්දු ඉටුුණාද කියන එක අපි අහන්න ඕන. මම ඊට එහා මේ ගැන කතා කරන්න වෙලාව හා සම්බන්ධ නිසා විශේෂයෙන්ම ජල සම්පත් අමාත්‍ය එහෙම නැත්නම් විශේෂයෙන්ම ජල සම්පාදන අමාත්‍යංශ සම්බන්ධයෙන් ඇමෙතුමා මේ ස්ථානයේ ඉන්න නිසා පොඩි කාරණා කීපයක් මතක් කරන්න අපේ ප්‍රදේශයේ තියෙන මේ වෙනකොට අපේ රජයේ කාලේ 2015 අපි ආරම්භ කරලා 2019 දී අපි කටුගස්සොට මල්ලෝපිටිය ජල යෝජනා ක්‍රමය විශාල මුදලක් අපි ලක්ෂ 33000ක් වියදම් කරලා ඒකේ සියලුම වැඩ කටයුතු අපි අවසන් කරලා තියෙනවා. ගරු ඇමෙතුමනි ඒකේ ජල පවිත්‍රාගාරය මේ වෙනකොට චීන සමාගමකට තමයි ඒක ඒ කොන්ත්‍රාත්තු ලබා දීලා තියෙන්නේ. ඒ ප්‍රමාදය නිසා තමයි මේ සෑම නිවසකට මේ වෙනකොට ජල එළලා තියෙද්දි ජල ටැංකි සකස් කරලා තියෙද්දි පවුල් 5000කට ජලය ලබා දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා. දැන් මේ ඒ සියලු කටයුතු අවසන් කරලා ඒ කොන්ත්‍රාත්කරුවන් ඒක ඔබ අමාත්‍ය ඔබගේ ජල සම්පත් මණ්ඩලයට බාර දීලා තියෙනවා. නමුත් දැන් මාස ගණනාවක් ගියා වසරකට ආසන ගණනාවක් කාලයක් ගියා. නමුත් තාමත් ජනතාවට ජලය ලබා ගැනීමේ හැකියාවක් ලැබුණ නැහැ. 2019
මන්ත්‍රීමා කාලය අවසන්
දෙසැම්බර් වෙනකොට මේ කටයුතු අවසන් වෙලා තියෙනවා. මට පොඩි විනාඩියක් දෙන්න. ඉතින් ඔබතුමාගේ අවධානය යොමු කළ ඉතාමත් කඩිනමින් මේක අවසන් කරලා දෙන්න. එහෙම නැත්නම් ජල පවිත්‍රාගාරයේ වැඩ කටයුතු අවසන් වුණොත් මේක ජනතාවට පරිභෝජනය කරන්න අවශ්‍ය ඒක පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා කියන එකත් මතක් කරමින් ඒ වගේම කුරුණෑගල තෝරයාය ජල යෝජනා ක්‍රමයේ වැඩ කටයුතු ගණනාවක් අවසන් වෙලා තියෙනවා. තවත් ඉතාමත් සුළු ප්‍රමාණයක් තියෙන ඒකත් ඉතාමත් කඩිනමින් අවසන් කරලා දෙන්න කියලා ඇමතුමාට මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සුවපේ අවසන් කරයි.
ගරු ගුණතිලක රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
මූලාසනයේ ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, රටේ ජාතික ආර්ථිකයට වැදගත් වන අමාත්‍යංශ හතරක් පිළිබඳ මේ වැයිශීෂ ඉදිරිපත් කරන වෙලාවේ අපි පළමුවෙන්ම මතක් කරන්න ඕනේ ජල සම්පාදක අමාත්‍යංශය පිළිබඳව. අපි දන්නවා එම අමාත්‍යංශය හරහා අපේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම වැඩසටහන තුළින් පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වන පවුලක් සැමට ජලය මේ වැඩපිළිවෙල යටතේ විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ මහනුවර උපදුණු කෙනෙක් හැටියට අද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලක්ෂ 5කට පානීය ජල දෙන වැඩ ව්‍යාපෘතිය කඩමින් දැන් කරගෙන යනවා. ඒ තුලින් ප්‍රදේශයේ මෙතෙක් ජල පිපාසයෙන් පෙරුණු ජනතාවට මහත් ශක්තිය බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ඊට සමගාමීව පානුවර නගරේ මැදැල මේ මැදැල කෙලින්ම මෙච්චර කල් ඒකේ අපජලයේ වැසිකිලි කැසිකිලි මේ සියලු දේවල් මැදැලට තමයි ගියේ. ඒ මැදැල ගිහිලා වැටෙන්නේ අපේ ඓතිහාසික මහවැලි ගඟට. එතන අපිට මේ ජල ව්‍යාපෘතිය සමගම මහනුවර උතුර පුළුවන් වුණා මහනුවර අපජල ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අපේ අමාත්‍ය වාසුදේව නානයක්කාර මැතිතුමාට. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වශයෙන් මහනුවර ජනතාව වෙනුවෙන් එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ මහනුවර ජනතාවට මේ ජල ව්‍යාපෘතිය ලබා දීම සහ ඒ අපජල ව්‍යාප්තිය තුළින් අර මහනුවර නගරේ ඒ මැදැලට ගිය වැසිකිලි කැසිකිලි ඒ ජලය අපවිත්‍ර ජලය ඒව නවත්තල මේ අපජල ව්‍යාපෘතිය තුළින් 90%ක් විතර දැන් වැවයි දාගබයි ගමයි පන්සලයි ව්‍යවහාරවල තමයි ගමේ චෛත්‍ය හැදුවේ දාගබ හැදුවේ පන්සල බිහි වුණේ අපේ ගම් බිහි වුණේ. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා ඒ කාලේ මිනිස්සුන්ද පින්තාලි හරහා වතුර දුන්නා කියලා. ඉතින් ඉතින් ඒ ජලය අපිට බොහෝසේ වැදගත් වෙනවා. එහෙනම් මේ කෙටි කාලය ඇතුළත තුළ ජල සම්පාදක අමාත්‍යංශ අමාත්‍යවරයා හැටියට අපේ වාසුදේව නානක්කාර මැතිතුමා කරන මෙහෙය අපි අගේ කොට සලකනවා. ඒ වගේම අපි කියන්න ඕන විදුලි බල පිළිබඳවත් අපි දැක්කා පහුගිය ආණ්ඩු යහපාලන ආණ්ඩු කාලේ බැරුණා එක විදුලි බලාගාරයක්වත් ආරම්භ කරන්න ඒ ආණ්ඩුවට බැරුණා. තම ගජමිතුරන්ට අර පුංචි මිනි බලාගාර ලබා දෙන්න කටයුතු කරලා ඒ ගජමිතුරන් සන්තෝෂ කරන්න ඒ හැර ඒ විදුලි බල අමාත්‍යංශයෙන් වෙච්ච සයක් නම් අපිට දක්නට ලැබුණේ නැහැ. එස අද මන් දැක්ක අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කතා කරන වෙලාවේදී මෙවර ඒ විදුලි බල අමාත්‍යංශයේ පාඩුව අවම වෙලා තියෙනවා. ඒක අපිට සන්තෝෂයට කාරණයක්. අපි හිතනවා ඒ පාඩුව ඒ ආව වෙච්ච පාඩුව ඊළඟ වසර වෙනකොට අපේ දාලස් සරප්පිරම අමාත්‍යතුමා ලාභ ලබන ආයතනයක් බවට පත් කරයි කියලා අපිට දැඩිසේ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තෙල් සංස්ථාව ගැන කතා කරා. අපි ඉල්ලා සිටිනවා තෙල් සංස්ථාව ගැන කතා කරනකොට පහුගිය ආණ්ඩුව යහපාල ආණ්ඩුව ඉන්දියන් නොයිල් සමාගමට අපේ සෙඩ් 200,000,000ක් දුන්නා. මේ රටේ මෙච්චර දේශීය ව්‍යාපාරිකයෝ ඉද්දද්දින් එක එක්කන සන්තෝෂ කරන්ද ඒ සෙඩ් දුන්නා. මේ ගිවිසුම ගැහැව්වේ 2013 අපි වර්තමාන අමාත්‍ය අපේ උදේ ගම්මන්පිල මැතිතුමාගෙන්
ගෞරවන්තව ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
ඉල්ලා සිටිනවා. ඒ 2003 ගහපු ඒ ඉන්දියන් නොයිල් සමාගමත් එක්ක ගහපු ගිවිසුම 2023 අවලංගු වෙනවා. ඒ ගිවිසුම නැවත දීර්ඝ කරන්න එපයි කියලා අපි ගරු අමාත්‍යතුමා වර්තමාන අමාත්‍යතුමාගෙන් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපේ ක්‍රීඩා ඇමතිවරයා පිළිබඳව. අපිට ගමේ කෙනෙක් හැදියට ගම්බද ක්‍රීඩාව ගැන තිබුණේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් මෙවර එතුමා රට පුරා යමින් දිස්ත්‍රික්ක පුරා යමින් අද ක්‍රීඩා පාසල් ආරම්භ කරමින් යනවා. එතන මම සන්තෝෂ වෙනවා ලක්කවේ දෙවැනි අගනගරයේ වන පහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේ ධාවනපතයක් විතර 400ක ධාවනපතයක් ඉදිකිරීමට දැන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම මා නියෝජනය කරන හාරිස්පත්තු ආසනේ ප්‍රාදේශීයකම් කොට්ටාස තුනක් තියෙනවා. මේ තුනේම එක කොට්ටාසයට එක බැගින් මීටර 200 ධාවනපත සහිතව මිලියන 50ක බැගින් වෙන් කරලා තියෙනවා. ක්‍රීඩා පිටනිය දියුණු කරන්න. මම හිතන්නේ මේක තමයි වෙන්න ඕන ගම්බද දරුවෝ අර කැලේ පිපිල කැලේම් පරවිලා යනවා වගේ එහෙම කාලයක් තමයි තිබුණේ. දැන් ඒ නිසා දැන් අපිට පුළුවන් තම ලැබෙනවා ඒ ගම්බද දරුවන්ගේ සහජ හැකියාවන් දක්ෂතාවයන් ඔප්නන්ඩ ඒ ක්‍රීඩාව අද ගම තුලට ගෙනිලා දෙනවා.
ගරුමන්තුමා කාලය
අවසන්
කරලා
සන්තෝෂ වෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳව ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. තරුණ නායකයෙක් හැටියට අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා ගමේ කෙනෙක් හැටියට ඒ ක්‍රීඩාගාර ක්‍රීඩාංගන අපේ ගංගොල්ටත් ලබා දීම පිළිබඳව
කතා අවසන් කරන ගරුමන්තුමා වෙලාව අවසන්.
ඔව් විනාඩියක් දෙන්න ගරුමන්තුමා. එසා අද
ගරුමන්තුමා ගරු දැන් ගරු අමාත්‍යමල්ලගේ කතා තමයි පිළිතුරු කතා තියෙන්නේ. විනාඩිය එකතු වුණාම ගරු අමාත්‍යමල්ලට
අසාධාරණ. හරි එහෙම නමුතුමාට බොහොම ස්තුතියි. රයිට්.
බොහොම ස්තුති ගරුමන්තුමා. ගරු සුජිත් සංජය පෙරේරා ගරුමන්තුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
රාජසභාවේ ගරු මන්ත්‍රීතුමනි ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් සම්බන්ධව කාර්ක සභා අවස්ථාවේදී විවාදයට එක් වෙන අවස්ථාව ලැබීම පිළිබඳව මම මේ අවස්ථාවේදී සතුටු වෙනවා. ඒ වගේම අපි දන්නවා මේ අමාත්‍යංශ අතරින් ගත්තාම ජල සම්පාදන අමාත්‍යංශයේ අපේ ජන ජීවිතයට එහෙම නැත්නම් අපේ ජනතාවට ඉතාම වැදගත් අමාත්‍යංශයක් හැටියට තමයි තියෙන්නේ. මොකද අපි දන්නවා වතුර නැත්නම් අපි කාටවත් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි දන්නවා පහුගිය කාල සීමාව තුළදීම දිනෙන් දිනම මේ රටේ ජනතාවගේ ජල අවශ්‍යතාවයන් එහෙම නැත්නම් ජල ඉල්ලුම දිග වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වැඩි වෙච්ච අවස්ථාවේදී අපි දකිනවා විශේෂයෙන්ම අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ විශේෂයෙන්ම ලෝක බැංකුව ආධාර යටතේ ප්‍රජා ජල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවා. ඉතින් මම නියෝජනය කරන කෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම යටිගන්තර ප්‍රදේශයේ අපිට පුළුවන්කම ලැබුණා මේ ජල යෝජනා ක්‍රම 10කට වැඩි සංඛ්‍යාවක් ඒ ආසනය තුළ එහෙම නැත්නම් මේ මැතිවරණ කොට්ටාසය තුළ ක්‍රියාත්මක කරන්න. ඉතින් මේක ඇත්ත වශයෙන්ම යම් අවස්ථාවක සමහරක් වෙලාවට දකින්න පුළුවන් මේකේ පිරිවැය සම්බන්ධ යම් කිසි වැඩිවීමක් තියෙනවා කියලා. නමුත් අපි දකින්න ඕනේ විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාල සීමාවදල ජල යෝජනා ක්‍රම ඇති කෙරුවා වුණත් කරු මන්ත්‍රීතුමනි මේ ජල යෝජනා ක්‍රම වල පැවැත්මක් තිබුණේ නැහැ. මුගක් අවස්ථාවේදී අඩු පිරිවැයකින් අපි ජල යෝජනා ක්‍රමයක් කෙරුවට ඒක අපේ ජනතාවට ප්‍රයෝජනයක් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියන එක මම කියන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රජා ජල ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කරපු ජල යෝජනා ක්‍රම ඉතාමත් ගුණාත්මක තත්ත්වයෙන් ඒ වගේම ඉතාමත් හොඳ පිරිසුදු පානීය ජලය අපේ ජනතාවට ලබා දෙන්න පුළුවන්කම ලැබුණයි කියලා මම මතක් කරනවා. ඉතින් අපි දන්නවා මේක ප්‍රජා ජලය ප්‍රජාවත් සම්බන්ධ කරගෙන තමයි ගොඩක් වෙලාට මේක ක්‍රියාත්මකුනේ. ඒ විතරක් නෙමෙයි මේකේ ජලයේ සැපයීමක් විතරක් නෙමෙයි සනීප ආරක්ෂක කටයුතු ඒ කියන්නේ වැසිකිළි පහසුකම් ලබා දීම සඳහාත් විශාල වැඩ කොටසක් පහුගිය කාල සීමාව තුළදී කෙරුවයි කියන එක මම මතක් කරනවා. ඉතින් මම ඉල්ලා හිටින්නේ මේක පළවෙනි අදියරේ හැටියට තමයි 2015 ගරු මන්ත්‍රීතුමනි ආරම්භ කෙරුවේ. එහෙමනම් අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේකේ දෙවනි පියවරත් මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා වර්තමාන රජයේ ගරු ඇමතුමන්ලා මේකේ දෙවනි පියවරත් ක්‍රියාත්මක කරන්න කටයුතු කළ තීරණ ඇති කියලා. අපි ඉල්ලා හිටින්නේ මේ දෙවනි පියවරත් ක්‍රියාත්මක කරන්න. මේක ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා දිනෙන් දින වැඩි වෙන අපේ ජල අවශ්‍යතාවයන් එහෙම නැත්නම් පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා මේක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරන්න කැමතියි. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමනි තවත් එක යෝජනාවක් තිබුණා මම දන්නා පහුගිය කාල සීමාව තුළදී විශේෂයෙන්ම කොළඹ නගරයට. අපි දන්නා මේ කොළඹ නගරයට මෙතෙක් කල ජලය සපයන්න කලටුවාව ඒ වගේම ලබුගම් ජලාශ වලින් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. නමුත් කොළඹ අද වැඩි වෙන ජනගහනයත් එක්ක ඒ වගේම පෝට් සිටි එක ඒ වගේම අනිකුත් ප්‍රදේශات එක්ක බලනකොට පහුගිය කාල සීමාව තුළ යෝජනාවක් ආවා තවත් ජලාශ කීපයක් විශේෂයෙන්ම ගංවතුර පාලනය කරන්නත් ඒ වගේම වතුර පානීය ජලය ලබා ගැනීම සඳහාත් විවිධ යෝජනා ක්‍රම කීපයක් යෝජනා වෙලා තිබුණා. ඒ අතරින් මම නියෝජනය කරන යටිගතුන මැතිවරණ කොට්ටාසේ වියෝ ජලාශයත් මම හිතන්නේ මේ සඳහා නම් වෙලා තිබුණා. ඉතින් මේ සම්බන්ධව පහුගිය කාලේ ඒ දවස්වල අපි ක්‍රියාත්මක කරනකොට නොයෙකුත් ආකාර විරෝධතාවෙන් ආවා. ඒ කාලේ දේශපාලන අධිකාරියත් මැදිහත් වෙලා අපි දන්නවා මේවා කඩාකප්පල් කරන්න එහෙම නැත්නම් මේ ජනතාව උසිගන්වන්න කටයුතු කෙරුවා. නමුත් මේ රජයේ බලයට පත් වෙච්ච ගාම්ම මේක නැවතවරක් ගරු මන්ත්‍රීතුමනි ක්‍රියාත්මක කරන්න එහෙම නැත්නම් සමීක්ෂණය කරන්න ඒ සම්බන්ධ සාක්ෂිතා වාර්තාවල් හදන්න කටයුතු කරලා තිබුණා. ඉතින් මම කියන්නේ මේ සම්බන්ධව අපේ විරුද්ධත්වයක් නැහැ. මොකද අපි දන්නවා හැම ප්‍රදේශයකම යටිගන්තර විතරක් නෙමේ වතුර මේ හැම කිනාටම වතුර ජලය අවශ්‍ය කරන ඉතාමත් වැදගත් සාධකයක්. මේ ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දෙන්න කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි ඉල්ලා හිටින්නේ මේ සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක්. ඒ වගේම අපි දන්නා තරමින් 300කට 400 පවුල් ප්‍රමාණයක් අවතන් වෙන තත්ත්වයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් මම මේ සම්බන්ධ වාරිමාර්ග ඇමතුමාත් එදා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් කළා දැනුවත් කිරීමට කටයුතු කෙරුවා. ඉතින් අපේ ප්‍රදේශවාසීන් ඒකෙන් පීඩාවට පත් වෙන ප්‍රදේශවාසීන් අතර යම්කිසි සැකයක් තියෙනවා අපිට ඉදිරි කාලයේදී කුමක්ද වෙන්නේ ඒසා ගරු මන්ත්‍රීතුමනි ගරු ඇමතිතුමන්ලාගෙන් මම ඉල්ලා සිටින කැමැති විශේෂයෙන්ම මේ සම්බන්ධව අදාළ ඇමතිවරුන්ට කියන්න කැමැති මේ අපේ ජනතාවට මේ අවතන් වෙන ජනතාව සම්බන්ධයෙන් මේ ගැන හොයලා බලලා එයාට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ මොකද අපි දන්නවා ඉඩකඩක් නැතුව ඒගොල්ලන්ට ජීවනෝපාය නැති වෙන අවස්ථාවල් තියෙන්නේ ඒ අයට මං හිතන්නේ මේකෙන් සාමාන්‍ය වන්දි ක්‍රමයක් ලෙසීමේ විශේෂ වන්දි ක්‍රමයක් ඒ වගේම ජීවනෝපාය මාර්ගයක් ඇති කරලා මේ ජල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නයි කියලා මම මේ අවස්ථාවේදී ඒ අදාළ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්න එහෙම නැත්නම් රජයෙන් ඉල්ලා සිටින්න කැමතියි ඊට අමතරව ගරු මන්ත්‍රීතුමනි අපි මේ ජලය සංයෝජනා ක්‍රම සම්බන්ධ මීට කතා කරන්නේ නැහැ විශේෂයෙන් විදුලි බලය සම්බන්ධව කතා කරනකොට මට කියන්න තියෙන කාරණාවක් අපි දන්නවා මේ දිනවල හිතුවගල ප්‍රදේශ ආශ්‍රිතව බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපාරය එහෙම නැත්නම් බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මකකින් පවතිනවා මේක ආරම්භ කෙරුවේ තමුන්නාසලගේ රජයේ කාලේ විශේෂයෙන්ම 2014 ගරු ඇමතිතුමනි මේක සම්බන්ධව මම හිතලා හිටින්නේ ලොකු ප්‍රශ්නයක් තිබුණා මොකද අපි දන්නා මේ ජල යෝජනා ක්‍රමයේ මේ විදුලි යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වෙනකොට අපි දන්නා කැලණිකග ආශ්‍රිතව දැන් අපි දන්නා සංචාරක ව්‍යාපාරය ඉතාම ආකර්ෂණීය තැනක් ගන්න කිතුවගල වෝටර් රාෆ්ටිං ව්‍යාපෘතිය ගරු මන්ත්‍රීතුමනි මේකට යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා කියලා ඒ සම්බන්ධව නියලා ඉන්න අයත් ඒ වගේම ප්‍රදේශවාසී දිනෙන් දින මම හිතන්නේ මේ සම්බන්ධව කතා කරුවා ඒ කාලේ ඉන්න විවිධ ඇමතිවරුන් එක්ක සාකච්ඡා පැවැත්තුවා නමුත් අද වෙනකන් ස්ථිරසාර විසඳුමක් ලැබිලා නැහැ කියන එක තමයි ඒ ජල ක්‍රීඩාවට එහෙම නැත්නම් ඒ සම්බන්ධ නිලලා ඉන්න වෘත්තියකින් හැංගීම් වෙලා තියෙන්නේ. ඉතින් මම ගරු මන්ත්‍රීතුමනි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමති මේ සම්බන්ධව. මම හිතන්නේ මේ අය ජල යෝජනා ක්‍රමයට සම්බන්ධ ව්‍යාපති කාර්යාලය ඒ වගේම විදුලි පණ්ඩ මණ්ඩලයේ ප්‍රකාශ කරලා තියෙනවා මේ ජල ක්‍රීඩාවට අවශ්‍ය කරන ජලය සම්පූර්ණ වශයෙන් ලබා දෙන්න කටයුතු කරනවා කියලා. නමුත් ඒක ස්ථිර වශයෙන් නිශ්චිතව එහෙම නැත්නම් අමාත්‍යංශ මට්ටමින් සාධනීය පැහැදිලි පිළිතුරක් ලබා දෙන්න කටයුතු කරලා නැහැ ගරු ඇමතිතුමනි. ඒ නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්න කැමති. එතන මම හිතන්නේ මේ වෘත්තීය සමිතියක් තියෙනවා. ඒ සියලුම ක්‍රීඩාවට සම්බන්ධලා ඉන්න ඒ තරුණයන් ඔක්කොම එකතු වෙලා ඒ අයත් ගෙනල්ලා ප්‍රාදේශීය ලේකම්තුමත් ගෙනල්ලා මේක ජල පරිමාව මේකට අවශ්‍ය කරන ජල පරිමාව මැනලා යම් කිසි ගිවිසුමකට එළඹෙනවා නම් ස්ථිර වශයෙන්ම මේ ජල යෝජනාක මේ විදුලි බලාගාරය ආරම්භ කරුවට පස්සේ මේ ක්‍රියාත්මක කරුවට පස්සේ මේක ක්‍රීඩාව කරගෙන යන්න අවශ්‍ය කරන ජලය සම්පූර්ණයෙන් ලබා දෙනවයි කියන ප්‍රකාශය කරනවා නම් එහෙම නැත්නම් අනුමැතියක් එහෙම නැත්නම් ඒ සම්බන්ධව ගිවිසුමකට එළඹෙනවා නම් මම හිතන්නේ ඒ අය ඉතාම සතුටටපත් වෙනවා ඒක අනිවාර්යයෙන්ම කෙරෙන්නත් ඕනේ ගරු මන්ත්‍රීතුමනි ඇමතිතුමනි මොකද ඒක ඉතාම මේ ලංකාවේ මම හිතන්නේ ආසියාවේ කරන එකම ක්‍රීඩාව මේ ජල ක්‍රීඩාව. ඒ නිසා ඒක අපි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඊට අමතරව ගරු මන්ත්‍රීතුමනි තවත් එකක් තියෙනවා සංචාර ශේෂ්ඨයට අදාළව. මොකද මේ විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනකොට අපි දන්නවා බ්‍රිජ් ඔන් ද රිවර් ක්වයි කියන චිත්‍රපටයේ රූගත කෙරුවේ කිතුගල ප්‍රදේශයේ මේ ජල ආගාරයේ ආශ්‍රිතව. එතකොට මෙතනදී මම හිතන්නේ එතන පොඩි ප්‍රශ්නයක් වන් වෙලා තියෙනවා. දැන් ඒකේ බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද එතන විශාල ගල් වර්ගයක් දාලා තියෙනවා. ඒ එතනට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ අදාළ සමාගම ඒ වගේ මේ ව්‍යාපති කාර්යාලයේ නිලධාරී මහතුරු ප්‍රකාශ කරලා තියෙනවා ඒකත් අනිවාර්යයෙන්ම ඒ ගල් ටික අයින් කරලා දාලා ඒක නැවත වරක් ඒ මේ මේ බ්‍රිජ්ජන්ද රිවකුවා කියන එක සංචාරක ආකර්ෂණීය ස්ථානයේ නැවත පෙරතිබු තත්ත්වයට පත් කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් මම ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂ මේ සම්බන්ධව කරුණු හොයලා බලලා. මොකද සංචාරක ව්‍යාපාරයට කිතුගල නගරයේ දින දින දැන් දියුණුවෙන් පත්වෙමින් යන අවස්ථාවේ මේ සම්බන්ධව එතුමාගේ අවධානය යොමු කරලා අදාළ ව්‍යාපති කාලට එහෙම නැත්නම් අමාත්‍යංශයට දැනුවත් කරලා ඒ තත්ත්වය දර්ශනීය තත්ත්වයට පත් කරන්න නැවත පෙරතිබු තත්ත්වයට පත් කරන්න කටයුතු කරන්න කියලාත් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින කැමැතියි. අනික් කාරණාව තමයි ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි කෑගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම යටිගන්තොට දැරණියගල ප්‍රදේශවල නිරන්තරයෙන්ම ගරු මන්ත්‍රීතුමනි නිතාන්තයෙන්ම විදුලිය බිඳ වැටීම් සිද්ධ වෙනවා. හැම අවස්ථාවකදීම මම හිතන්නේ වර්ෂාව තියෙද්දිත් නැතත් මේ විදුලිය බිඳ වැටීම් හුඟක් වෙලාට සිද්ධ වෙන ප්‍රදේශයක් හැට තියෙන්නේ. අපි දන්නා නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වාර්ෂිකව වැය කරන අවස්ථාවල අපි දකිනවා. එසේ ගරු මන්ත්‍රීතුමනි ඒ සම්බන්ධව ඒ විදුලි රැහන් මාර්ග නැවත වරක් ප්‍රකෘති අත්තරපත් කරන්න එහෙම නැත්නම් ඒවා නිසියාකාරව නඩත්තු කරන්න යම්කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න නැත්නම් මේකේ ලොකු අසීරුතාවයක් අපේ ප්‍රදේශවාසීන්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් ඉතිරි
වෙනවා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්න ඕනේ. එහෙමනම් ගරු මන්ත්‍රීතුමනි අනික් කාරණාව තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි දන්නා විශේෂයෙන් දැන් මේ ආයවැය යෝජනාවල තියෙනවා විශේෂයෙන්ම සූර්ය බල ශක්තිය එහෙම නැත්නම් ඒක ප්‍රයෝගික කරගෙන විදුලි ඉදිරි ඉල්ලීම් සම්බන්ධව තලකා බලන්න එහෙම නැත්නම් ඒ සම්බන්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙන කිනක තමයි එතෙන්දී යෝජනා. ඉතාමත් හොඳ සාධනීය යෝජනාවක්. ඉතින් පහුගිය කාල සීමාව තුළදී අපි දන්නා අපේ රජයේ තියෙන කාලෙත් මේ සූර්ය බල කෝෂය එහෙම නැත්නම් ඒවා පාවිච්චි කරලා විදුලි ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. නමුත් විදුලි බල මණ්ඩලයේ යම් යම් ප්‍රශ්න නිසා ඒ වගේම සම්ප්‍රේෂණ ප්‍රශ්න නිසා මේක කරන්න බෑ කියන එක තමයි ඒ නිලධාරීන්ගේ අදහස් වෙලා තිබුණේ. නමුත් අපි දන්නවා දැන් තමුන්නාසල යෝජනා කරලා තියෙනවා අපේ ඉන්න දුගී දුප්පා පවුලට එහෙම නැත්නම් සමුද්දිලාවී පවුල්වලට මේක සහන පොලියක් යටතේ ලබා දෙන්න කටයුතු කරනවා කියලා. ඉතින් මම ඉල්ලා හිටින කැමැති මොකද අපි දන්නවා විදුලිය වෙනුවෙන් විශාල මුදලක් භාණ්ඩාගාරයේ පහුගිය කාල සීමාව තුළදී අදටත් වැය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ විශාල බිලියන ගාණක් මුදලක් වැය කරන එකේ මම ඉදන් දිගු කාලීනව බැලුවොත් එහෙම මේක සම්බන්ධව නිකන් හරි මේ විදුලි කෝෂේ යම් කිසි මුදලක් අය කරන්නේ නැතුව හරි කමක් නැහැ මේ සමුදිලාභින්ට ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මම ඉදන් දිගු කාලීනව ගත්තොත් එහෙම මම ඉදන් විශාල වාසියක් අපේ රට අත් වෙනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් කරු මන්ත්‍රීතුමනි මම කියන්න තියෙන්නේ මේ සම්බන්ධව තවදුරටත් මම හිතන්නේ මේ විදුලි අපි දන්න ලෝකේ ප්‍රවණතාවයේ තියෙන සූර්ය කෝෂ සම්බන්ධව දැන් ඉදිරි කාලයේදී බලශක්ති සපුර අර්බුදයේ සපුර ගන්න ඒ නිසා මම ඉල්ලා හිටින්නේ මේ සමුදිලාභී පවුලට විතරක් නෙමෙයි අනිකුත් අය බොහොම කැමැත්තෙන් ඉන්නවා මේ සම්බන්ධව මේ ක්‍රියාත්මක වෙන්න තමන්ගේ නිවෙස්වල වහලවල මේ සූර්ය කෝෂ සවි කර ගන්න. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රීතුමනි මේකට යම් කිසි පිළිවෙලක් දරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට පැනල් එකක් හදන්නවා නම් රුපියල් 108ක විතර මුදලක් වැය කරන්න එනවා මේ පොලියක් මේ ණය මුදලක් ලැබුණා උනත්. ඉතින් මම ඉල්ලා හිටින්නේ මීට වඩා සහනදායකව රජයේ විසින් යම් කිසි පිළිවෙලක් දරලා හරි කමක් නැහැ මීට වඩා සහන මුදලකට මේ අපේ පාරිභෝගිකයන් මේ දේ ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් මේකේ ලොකු ප්‍රයෝජනයක් අරගන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
මේ සියල්ලම කරගෙන යන්න ගරු ඇමතුමල්ලට මම අමාත්‍යාංශ ගණනාවක ඇමතුමල්ලා ඉන්නවා ඒගොල්ලෝ නිලධාරීන් ඉන්නවා ඒ සියලුම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම සිතේ ගරු මන්ත්‍රීතුමා